අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමේ නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආදරණීය දුවේ පුතේ ඔන්න අදත් අපි ආවා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන රුහුණු ගුරු ගෙදර වැඩසටහනින් 10 ශ්‍රේණියේ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ එන සතරකම් මන්ත්‍රණය කියන පාඩමත් එක්ක
හෙළ සාහිත කෙතේ මුදුනත් බැඳ දිදුල පන්සිය පනස් ජාතක පුත අතර දුල දිගු ජාතකය ලෙස නම් ලද ලොව පතල උමන්දාව නම් පෝසත් නුවන බල සතර කන් මන්ත්‍රණය එලෙසින් සිදු වෙනවා සියයක් රජුන් පිපතට ගෙන එනවා මෞෂධ නුවන පමණක් එහි වැජඹෙනවා උපායෙන් උලෙල සුරපැන් වනසනවා බඹදත් රජු පිරිස කෝපය ඇවිලෙනවා වේදේහයන් හිස මඩනට සැරසෙනවා සිවුරංග සෙනඟ සන්නද්දව සිටුවනවා මියුළු නුවර සම පැත්තෙන් වටලනවා
දයාබර දරුවනේ සතරකම් මන්ත්‍රණයේ පාඩමේ මුල සිට මියුළු නුවර වටලෑම තෙක් කොටස පසුගිය පාඩමෙන් මා ඉදිරිපත් කළා. අදත් එම පාඩමේ මියුළු නුවර වටලෑම හා ඉන් ඉදිරියට වූ සිද්ධිදාමය ඔබට ඉදිරිපත් කරන්නයි මම මේ සූදානම් වෙන්නේ. චූලණී බ්‍රහ්මදත්ත රජු හා කේවට්ට බමුණ අතර වූ සතරකම් මන්ත්‍රණයේ ම්ලේච්ඡතම ක්‍රියාදාමය වූ සුරාපානයට සුරුංගිලා නැතහොත් වස කවලම් කර 100ක් රජදරුවන් මරා දැමීමේ කුමන්ත්‍රණය ව්‍යර්ථ කිරීම නැතහොත් වළක්වාලීම නිසා චූලණී බ්‍රහ්මදත්තයන්ද 100ක් රජදරුවන්ද චතුරංගනී සේනාවද කෝපයට පත් වුණා. වර්තමානයේදීද සුරාවට ලොල්ලුවන්ගේ චිත්තාවේග මෙබඳු බව තේරුම් ගත යුතු වෙනවා. ඒ නිසා ජාතක කතාකරු මිනිස් සිතෙහි ස්වභාවය දැකීමත් තුන් කාලයටම පොදුවක් බව දක්වා ඇති අයුරු මෙයින් පැහැදිලි වෙනවා. මේ තුන් පිරිසම කේන්ද්‍රගතව සිටින මහෞෂධ වෛරය හා කෝපය කෙබඳු වූවක් විය හැකිද යන්න පැහැදිලි. ඒ බව චූලණී බ්‍රහ්මදත්තන තම පිරිස අමතා කරන ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා. එව පින්වත්නි, මියුළු නුවරට ගොස් වේදේහ රජුන්ගේ හිස තල්පැන් පලක් මඩනාසේ කඩුවෙන් කපා පියා දෙපෙයින් මැඩගෙන හිඳ ජයපානේ බොම්. මෙතෙක් වනතෙක් බ්‍රහ්මදත්ත රජු මහෞෂධ දෙස බැලුවේ සතුරෙක් ලෙස නොවේ. ඒ පඬිතයෝ වනාහි මෙබඳු නුවණැත්තාහ ඉතාම උපායවන්තහ යන කේවට්ට බමුණාගේ ඥාන විග්‍රහයට අනුව සියලු අවස්ථාවල කේවට්ට බමුණාගේ මෙම අදහස ගත් විට උපදෙස් අනුව ක්‍රියා කළ රජු මේ මොහොතේ බමුණාටද තමන්ගේ යෝජනාව පිළිපදින ලෙස අනකරනවා. බමුණෝ තමන් නුවණැති හේන් මහෞෂධ පණ්ඩිතයන් දෑ ගන්නට නොපිළිවන ගියොත් අපට මහත් ලැජ්ජා වන්නේය. කේවට්ට බමුණාගේ මෙම දුරවබෝධය නිවැරදි. මහෞෂධයන් ඔහුට ඇත්තේ පුළුල් අවබෝධයකි. මේ සම්බන්ධය කේවට්ට බමුණා තවදුරටත් රජුට කරුණු පැහැදිලි කරයි. දේවයනි, මේ වේදේහ රජුගේ බලයක් නොවේ, මහෞෂධ පණ්ඩිතයන්ගේ විධානය. තවදුරටත් ඔහු රජුට මහෞෂධයන්ගේ රාජ්‍යපාලනයේ ස්වභාවය පැහැදිලි කරන්නේ උපමා සහිතව. මහෞෂධ පණ්ඩිතයන් විසින් රක්නාලද මිතිලා නම් රාජධානිය, සිංහයෙකු විසින් රක්නාලද රන් ගල්ගුහාවක් පරිද්දෙන් වෙන කිසි කෙනෙකුන් විසින් ගන්නට නොහැක්කීය. මේ ගමන පිළිබඳ කේවට්ට බමුණාගේ අකමැත්ත මෙයින් ප්‍රකාශ වෙනවා. කේවට්ට බමුණාගේ උත්සාහය අසාර්ථක වෙනවා. රජු දැන් බලකාමෙන් සිත උදුම්මාගෙන ඇති බව ප්‍රකාශ වෙන්නේ මෙන්න මෙහෙමයි. රජ්ජුරුව වනාහි රාජමානයෙන්ද ඉසුරු මදයෙන්ද මත්ව දණ්ඩකින් පහරන ලද සර්පරාජයෙකුසේ කෝපයෙන් දිලිහි ඒ මහෞෂධයා කුමක් කෙරේද යනුවෙන් රජුගේ චිත්තාවේගවල ස්වභාවය ජාතක කතා කරුගෙන එන්නේ ශූර රචකයෙකු ලෙස. බ්‍රහ්මදත්ත රජු ප්‍රමුඛ අටලොස් අක්ෂෞණියක් සේනාව මිතිලාව වටලන්නේ රාත්‍රි කාලයේදී. එය යුද උපක්‍රමේ සතුරා බලාපොරොත්තු රහිත අවස්ථාවක පහර දීම තුළින් ලබා ගන්නා ජයග්‍රහණ අපේක්ෂාවෙන් සේනා සංවිධානය පෙළගැස්වීම ආදී සියලු කාර්යයන් ජාතක කතා කරුගෙන එන්නේ යුද සංග්‍රාමයක සැබෑ ස්වභාවය පෙන්වමින්. හමුදාවන්ගේ රෞද්‍රභාවය, විශාලත්වය, පරිමාව, ශූරත්වය හා සන්නද්ධ බව ජාතක කතාකරු සජීවී චිත්‍රපටයක් ලෙස ගෙන එන්නේ උපමා නැමැති කාව්‍යෝපක්‍රමයේ භාවිතයෙන්. හස්ති සේනාව කෝප නැමැති ගින්නෙන් නැගි දුම් කඳක් සේ. අශ්ව සේනාව උද වැඩියා වූ රජුගේ සිත් නැමැති ආකාශ ගංගාවෙහි බිදිබිදී දිවෙන්නා වූ රළපතර සේ. රතසේනාව සේනා නැමැති සමුද්‍රයෙන් පැන නැංගා වූ මහා තල්මස් කැලක් සේ. පහබල සේනාව වශවර්ති මාර්යාගේ දසබිම්බර මාරසේනාව සේ. මෙම උපමා අලංකාර තුළ අහස්කංග යනේ දුම් සංස්කෘතියෙන් ගත් අතර ඒවා පාලි සාහිත්‍යයේ ඒවා මෙමදු කාව්‍ය අලංකාර පාඨක සිතට ගෙන එන්නේ මෙම බණකතා ගද්‍ය කාව්‍ය බවට පත් වීම සම්බන්ධයෙන්. ජාතක කතාකරු මේ බිහිසුණු පරිසරය හා අවස්ථා සාරවත්ව නිරූපණය කරන්නේ බෝසත් චරිතයේ බුද්ධි ප්‍රභාව තවදුරටත් පෙන්වේ. සේනාවෙහි නගන ලද මිනිදඬු වැටෙහි නගන ලද ලක්ෂ ගණන් පහන් ආලෝකයෙන්ද 100ක් රජවරුන් හා හස්ත්‍යස්වාදී සේනාව හා පලන් ආභරණයෙහි ආලෝකයෙන්ද මීලුනුවර ඒ මහෞෂධ පණ්ඩිතයන්ගේ ප්‍රඥා නැමැති සූර්යා පහළව. මෙහි ප්‍රඥා නැමැති සූර්යා යන යෙදුම මහෞෂධයන්ගේ බුද්ධියේ දීර්ඝඵලල පාඨක සිතට ගෙන එනවා. මේ මොහොත වන විට වේදේහ රජු සහ සේනක, පුක්කුස, කාවින්ද, දේවින්ද යන පඬිතවරු මේ කිසිවක් දන්නේ නැහැ. ඉන් ගම්‍ය වන අදහස වන්නේ රාජ්‍ය පාලනයේ අදූරදර්ශී බවයි. මහත් වූ කෝලහාල ශබ්දයක අප කුමක් බවත් නොදටිමු. විමසුවොත් යහපත. මේ මොහොත වන විට මහෞෂධයට මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු දීමට සිදු වී ඇති ආකාරය පේනවා. ඔහුට රජු රැක ගැනීම, වේදේහ රාජ්‍ය රැක ගැනීම, රටවැසියා රැක ගැනීම, රාජ්‍ය සම්පත් රැක ගැනීම,
තමාගේ ජීවිතයේද රාජ්‍යයේ වැසියන්ගේ ජීවිතද රැකගැනීම යන සියලු බර පැටවී තියෙනවා. වේදේහ රජු පත්ව ඇති තත්ත්වයේ හමුවේ මහෞෂයයන් දෙන පිළිතුර හමුවේ වේදේහ රජු දක්වන ප්‍රතිචාරය තුළින් තවදුරටත් මහෞෂයයන්ගේ ප්‍රඥාවේ ස්වභාවය ඉහළට එනවා. ලබන ලද අස්වස් ඇතිව මපුතුණුවන් මහෞෂ පඬිතයන් විනා මේ දුකින් මුදවන්නට සමර්ථ කෙනෙක් නැත. මින් අනතුරුව ජාතක කතාකරු සේනාවේ ස්වභාවය එසේම තලතා දේවිය ප්‍රමුඛ පඬිතවරුන්ගේ ස්වභාවයද ගෙන එන්නේ චූලනී බ්‍රහ්මදත්ත රජුගේ ප්‍රබලත්වයේ පෙන්වීම උදෙසායි. නමුත් මහෞෂතයන්ගේ ප්‍රකාශ තුළ බෝසිසත්ත්ව චරිතයේ ප්‍රබලත්වය ප්‍රකාශ කිරීමටත් රාජ්‍ය පාලනය තුළ ඇති හසල බුද්ධියත් දූරදර්ශී බවත් ප්‍රකට වෙනවා. නොබව මැනව රාජ්‍ය සුව අනුභව කළ මැනව ඉතා සැහැල්ලුවෙන් විශ්වාසයෙන් මහෞෂධයන් මේ තත්ත්වයට මුහුණ දෙන ආකාරය මෙයින් පේනවා. මම කැටක්ගෙන කපුටු රැසක් පළවන එකක්කු මෙන්ද, දුන්නක් අල්ලාගෙන වඳුරු මුලක් පළවන එකක් මෙන්ද, මේ අටලොස් අක්ෂෞණියක් පමණ සේනාව බඩෑ බන් කඩ පමණකටත් අස්වාමික කරවා. ජාතක කතාවේ සඳහන් වෙන්නේ එහෙම. මෙලෙස මහෞෂධයන් තම අභියෝග හමුවේ දූරදර්ශීව හා විශ්වාසයෙන් සතුරාට මුහුණ දෙන අතර රජුගේ බියත් ඔහු තුළ මානසික සැහැල්ලුවත් ඇතිකොට දෙවනුම නුවර වැසියන්ගේ බිය පහකිරීමද සිදුකිරීමෙන් අනතුරුව යුද උපායන් යොදන ආකාරය මහෞෂධයන්ගේ උපායශීලී බවද වීරත්වයද කැටිකොටගත් හාස්‍යම සුක්‍රියාදාමයක් ලෙස පෙන්වන ආකාරය රසෝජාවක් ලෙස දකින්නට පුළුවන්. යුදෝපායනම් වූ මේ කොටසේ පළමුව අපට දකින්නට ලැබෙන්නේ මීලුනුවර මිනිසුන් කාබී නටා ගයා විනෝදවන මහා සැනකෙළියක්. සතුරු හමුදාවේ සමහරුද සාමාන්‍ය විසින් නගරය තුළට යති ඇති. නුවර සිදුවන සියල්ල අසති දකිති. නගරය සතුරන් විසින් වටලා ඇත. වැසියෝ කාබි නටති. මේ කුමක්දැයි කුතුහලය උපදී උපදී විශ්මයට පත්වෙයි. මහෞෂධයන් අපේක්ෂා කළේද මෙබඳු මානසිකත්වයක් සතුරා මානසිකත්වයකින් සතුරා අතරමං කිරීමයි. මේ තත්ත්වය තුළ අතරමං වන බ්‍රහ්මදත්ත රජු මේ පිළිබඳ විමසනවා. මීට පිළිතුරු ලෙස මහෞෂධයන් පිළිතුරු ලබා දෙන්නේ වේදේහ රජු කුඩා කල දොලක් සංසිඳවීමක් ලෙසයි. ඒ කුමක්ද? රජ්ජුරුව කුමාර කල මෙසේ වූ දොලක් විය. දසදහසක් යුදුන් දඹදිව රජුන් මුළුල්ල සේනාව පිරිවරා අවුත් මා උන් නුවර සිටි කල සැනකෙලි කෙලෙමි දොලක් උපන. මේ තත්ත්වයේ බ්‍රහ්මදත්ත රජු තවදුරටත් කෝපයට පත්වන ස්වභාවය ජාතක කතාකරු දක්වන්නේ මෙහෙමයි. දණ්ඩෙන් ගසනු ලැබූ ආශිර්විෂයකු මෙන් ක්‍රෝධයෙන් දිලිහි කිපෙමින් සර්පයාට බාධාවක් හමු කල ඌ දඟලන්නේ ඉන් බේරී යාමට. ඌට හිරිහැර කළහොත් ඌ දඟලන්නේ පැන පැන සපා කන්නට. මෙබඳු තත්ත්වයක් මත බ්‍රහ්මදත්ත රජු සිය කෝපය පිට කරන්නේ වේගවත් වචන සමූහයකින්. කොළ වහා මේනුවර ඒ දිගින් අගල මැඩ හස්වා පවුරු දොරටු අටුළු වාසල් බලකොටු ආදී බිඳ සුනුවිසිනු කෙරමින් වහානුවරට වැද ගැල්පුරා ගෙනමුත් කොමඩු බානාසේ මහජනයාගේ හිස් කපා ගනුව. මේ ප්‍රකාශය තුළින් පැහැදිලි වෙන්නේ හිත්පිත් නැති සාමාන්‍ය මිනිස් ඝාතනයක්. ඊට යොදන උපමාව ඉතාම උචිතයයි හැඟෙන්නේ කොමඩු කැපුව විට රත් පැහැයෙන් යුක්ත වීමත් මිනිස් හිස කඳින් වෙන් කළ පසුද රක්තරවර්ණ වීමත් නිසා. බ්‍රහ්මදත්ත රජුගේ නියෝගයෙන් ඇවිස්සෙන සේනාවන් මහාවාසල බිඳින්නට යන විට වාසල් දොරටු මත සිටින සෙබළු සතුරන් මතට වැලි මඩ හෙළනවා. පවුර බිඳින්නට පැමිණ සෙබළුන්ට ඊතල ලීකොට හෙල්ල ආදියෙන් පහර දෙනවා. මහෞෂධයන්ගේ පිරිස සතුරාට උසුළු විසුළු කරනවා. මෙසේ මිනිස් ඝාතනයකින් තොරව ස්වාභාවික උපායමාර්ග අනුගමනය කරමින් සතුරා මර්ධනය කිරීම බෝසත් චරිතයේ ලක්ෂණයක්. කෝපයට පත් බ්‍රහ්මදත්ත රජුට ආපසු පැමිණෙන ගුටි බැට කෑ සෙබළුන්ගෙන් අසන්නට ලැබෙන්නේ මෙබඳු කියමනක්. ඉර්ධිමත් කෙනෙකුන් ආකාශයෙන් ගොසින් වදුමුත් මිනිසුන් විසින් මෙනුවර වදනා තබා සිතන්නටවත් බැරිය කියාය. අසරණවන බ්‍රහ්මදත්ත රජු පිහිට පතන්නේ කේවට්ට බමුණාගෙන්. ඔහුගේ පළමු උපාය යෝජනා වන්නේ නගරයේ ජල සම්පාදනය අඩාල කිරීම. එයින් නුවර වැසියන් ශාරීරිකව අඩපනකොට අල්ලා ගැනීම ඔහුගේ උපාය බව පේනවා. මේ උපාය යෝජනා කළ සැනින් මහෞෂධයන් කන වැකෙන්නේ සවිමත් බුද්ධි සේවාවක් වගේම මහෞෂධ රාජ්‍ය පාලනයට ඇති බැවින් මෙය ඇසූ සැනින් මහෞෂධයන් ඊට පිළිතුරු සපයන්නේ සැටරියනක් උස උණදණ්ඩක් පලා ඒ තුළ ශුද්ධ කර ඒ තුළ ඕලු ඇටයක් සිටුවා. සැටරියනක් උස ඕලු දණ්ඩක් මතු කරගෙන එය උදුරා බ්‍රහ්මදත්ත රජුට චරපුරුෂයන් අත යැවීම. සැටරියන අසූරියනක් කොට මැන රජුට දීමත් ඔවුන් විසින් කරනවා. සතුරන් එය දැක විස්මයට පත්වන්නේ එවැනි ඕලු මලක් දිගට පිපීමට ගැඹුරු ජලාශයක් තිබිය යුතු බැවින්. එවැනි ජලාශයක් වේදේහ රාජ්‍ය තුළ ඇති බවත් තීරණය කරන නිසා එවැනි ජලාශයක් තිබියදී කේවට්ට බමුණාගේ උපාය අසාර්ථක බව රජු තීරණය කරනවා. මෙහිදී අපට දක්නට ලැබෙන කාරණාවක් තමයි මේ අභව්‍ය සිද්ධීන්, ඒ කියන්නේ දවසක් දිනයක් තුළ මේ විශ්මකර්ම සිදුවීම, සැටරියනක් උසට ඕලු මලක් පිපීම. මේ ආකාරයට කේවට්ට බමුණාගේ උපාය අසාර්ථක වෙද්දී රජු නැවත වතාවක් බමුණා විමසනවා. කේවට්ට බමුණා මෙවර යෝජනා කරන්නේ මේට මා සිතූ දේ ඉතාම යහපත. නුවරට වීසහල් නම් පිටතින්වන්නේ ඒ වීසහල් වැද්ද නොදම. මේද ජල බාධකයේ තරම්ම සාර්ථක උපායක් වෙන්නේ නැහැ. මෙහිදී තමා අඩපණ කිරීමට කේවට්ට බමුණාගේ උපාය වී තිබුණත් මෙම උපායද මහෞෂධයන් පෙර පරිදිම දැනගන්නවා. ඊට පිළිතුරු ලෙස නුවර තාපය වටා මඩ අතුරලා වී පැල කරලා පෙන්නනවා. පවුර මත නිල් ගොයම් දකින බ්‍රහ්මදත්ත රජුට අලුත් ප්‍රශ්නයක් ගොඩනැගෙනවා. ඒ විමසන රජුට ලැබෙන පිළිතුර වන්නේ මහෞෂධයන් තමන්ගේ ප්‍රඥා බලයෙන් ඉදිරිය දැක නුවර ජනපදවල වීගෙන්වා අටුකුරු කොටු පුරවා ඉතිරිය පවුරුඩ පියලීමට තබා අව්වැසි වලට හසුව පැලවී ඇති බවයි. මේ තත්ත්වය මත කේවට්ට බමුණාගේ ඒ උපායද අර්ථාර්ථක බව රජු තේරුම් ගන්නවා. අනතුරුව කේවට්ට බමුණා තවත් යෝජනාවක් ගේනවා. එනම් නගරයට අවශ්‍ය දර නතර කිරීම. මෙයද පෙර පරිදිම දැනගන්නා මහෞෂධ පවුර උඩ දැමූ වී පැල ඉවත් කොට දර කොට ගොඩ ගසනවා. බ්‍රහ්මදත්තයන්ගේ මිනිසුන්ට විහිළු කරමින් දැව කඳන් උන්ගේ ඇඟට දමමින් රිදවීමට ඔහු කතා කරන්නේ සෙනෙහසින්. කොළ දරුව කොළ දර නැතුව පිස කෑ නොහි සයින් පීඩිතව නොහිඳ නැති කෙනෙක් උළු කැන්බත් ආදිය පිස කව බොව කියමින් තෙල සෑරගන්නවයි මහත් දර කඳන් ඇඟට දමාලන්නා. කේවට්ට යෝජනා කළේ බ්‍රහ්මදත්ත අනුමත කළේ එසේ මෙසේ යුද උපාය නොවේ. මහෞෂධයන්ගේ මහිමය හා බුද්ධි මහිමය හා රහත් ඔස්සු සේවාව නොවන්නට මීලුනුවරට යටත්වන්නට සිදුවන්නේ වේදේහත් මහෞෂධයත් මරණයට පත්වන්නේ පළමු අදියරේ පළමු උපායෙන්මයි. තුන්වන උපායත් අසාර්ථක වෙමින් අනතුරුව කේවට්ට බමුණා රජුට ඇවිටිල් කිරීමට පටන් ගන්නවා. රජතුමා විසින් කරගත් මෝඩකම ගැන තැවෙනවා. බරපතලසේ අසාර්ථක වූෙක්වේ මුයින් පිටවන අසරණ වචන පාඨක සිතට දැනෙනවා. මේ පාඩමේ ධර්ම යුද්ධේ නම් කොටස හමුවන්නේ ඉන් අනතුරුව. කේවට්ට බමුණා රජුට ප්‍රකාශ කරන්නේ 100ක් රජදරුවන් සහ පණ්ඩිතයන් 11 දිනක් 18 අක්ෂෞණයක් චතුරාංගනී සේනාව සහිතව පැමිණ මේ කුඩා රාජ්‍ය අල්ලා ගැනීමට නොහැකි වීම ලැජ්ජාවට අවමානයට කරුණක් බවයි. එබැවින් තමන්ගේ ශක්තිය පෙන්වීම සඳහා ඔහු ප්‍රකාශ කරන්නේ නුවණැත්තෝ නම් මහෞෂධ පඬිතුව පමණක් නොවේ, මමත් මහා නුවණැත්තෙමි. එක් ලෙසකින් ඔහු පරදවාලමි යනුවෙන්. ඒ කුමක්ද යනුවෙන් ප්‍රශ්න කරද්දී ධර්ම යුද්ධය නම් දෙයක් කෙරෙමි කියයි. එය පැහැදිලි කරන කේවට්ට බමුණා රජදරුවන්ගේ පඬිතයන් දෙදෙනා එක තැනකට ඇවිත් ඉන් එක් අයෙක් වැන්දේ නම් වැඳුම් ලබන පක්ෂය දිනුම් යනුවෙන් කේවට්ට බමුණා වැඩිමහලු බැවින් අනිවාර්යයෙන්ම මහෞෂධයන් ඔහු වඳින බව ප්‍රකාශ කරනවා. මිහිදීද ජාතක කතාකරු දක්වන්නේ මහෞෂධයන් තුළ ඇති අධ්‍යාත්මික හර පද්ධතිය බව පේනවා. රජුද මීට එකඟ වී එය මහෞෂධයන් වෙත දන්වනවා. අවසානයේදී මහෞෂධයන් අෂ්ටවංක මාණික්කයේ අතැඟිලි අග හොවා මහෞෂධ පාමුල හොවා කේවට්ට බමුණා එය ගැනීමට නැමුණු විට මුහුණ බිම උලා තමා වැඳි බව හඟවමින් රැවටීමට පත්කර කේවට්ට බමුණා පරාජය කරනවා. මේ සියලු කරුණු සලකා බැලූ විට උම්මග්ග ජාතකයෙහි දක්නට ලැබෙන්නේ බුද්ධි ගෝචර වන මානව චරිත පදනම් කොටගත් කතාවක්. බස බොහෝ සරලයි. දෙමළ වචනයද ඇතුළත් වෙනවා මෙහි. බමුණන් විසින් මෙහෙමන ලද රාජ්‍ය පාලනයේ අධිපති බව අධිපතිවාදී වගතුග නිරූපණය උපහාසය වීර කුතුහල හාස්‍ය වැනි භාවයන් රස නිෂ්පත්තියට හේතු වෙනවා. වස්තු විඤ්ඤාසයේදීත් චරිත නිරූපණයේදීත් විචාර බුද්ධියට පාඨක ශ්‍රාවක තර්ක ඥානයට බාධා නොවන පරිදි කතාවට ආලෝකයේ සපයලා තියෙනවා. ඉතින් දුවේ පුතේ, මෙම පාඩම ඇසුරෙන් ඔබට ලබා දී ඇති අභ්‍යාස සාර්ථකව නිම කරන්න. අදත් මෙම පාඩම ඉදිරිපත් කළ මාතර අධ්‍යාපන කලාපයේ සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය ගුරු උපදේශක රංජිත් ජයනෙත්ති.
ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. සිංහල විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් SIN හිස්තැනක් Q හිස්තැනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන් වෙනත් ආකාරයකින් කියන්නේ නම් Singlish හෝ Tanglish. Singlish හෝ Tanglish වලින් ලියා 0.7.481.488 0.7.481.488 SMS කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.